ගරු විදිහේරත් මන්ත්‍රීතුමා, විදිහේරත් මන්ත්‍රීතුමා, ගරු විදිහේරත් මන්ත්‍රීතුමා විනාඩි 17යි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම ජාතික ජනබල වේගයට විශාල ජනවරමක් ලබා දීපු මෙරටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සියලු ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට අපේ ප්‍රණාමය පුද කරමු. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාතික ජනබල වේගයේ නව රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා, පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේ අපි වැඩපිළිවෙලක් නැතුව, ප්‍රතිපත්තියක් නැතුව ඉබහගත යන ගමනක් නෙමෙයි. කවුරු හරි හිතනවා නම් මේ කනාෂොට්ටලින් තමයි ආණ්ඩුව ගෙනියන්නේ කියලා, එහෙම නෙමෙයි. අපි ඉතා පැහැදිලි ප්‍රතිපත්තියක් සම්පාදනය කරගත්තා. ඒ ප්‍රතිපත්ති අපි ජනතාව වෙත ඉදිරිපත් කරා. මෙරටේ සාත්සේ බහුතර ජනතාවක් ඒ ප්‍රතිපත්ති අනුමත කරා. ඒ අනුව තමයි පහුගිය ජනාධිපතිවරණයේදී අනුරාධ කුමාර දිසානායක අපේ පක්ෂ නායක මෙරටේ ජනාධිපතිවරයා බවට පත් කරේ. ඊට පස්සේ අපි 3 දෙනෙක්ගෙන් යුක්ත අමාත්‍ය මණ්ඩලයක් මෙහෙව්වා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට පුංචිම කැබිනට් එකකින් රටක් පාලනය කරා. ඒ කාලය තුල මෙරටේ ජනතාවට තවත් අපි කෙරේ තිබුණු විශ්වාසය වැඩි වුණා. ඒ කෙටි කාලය තුල අපි රටේ දේශපාලන සංස්කෘතිය තුල ඇති කරපු වෙනස්කම්, ආර්ථිකය තුල අපි ඇති කරන්න පටන් ගත්ත වෙනස්කම් පිළිබඳව මේ රටේ ජනතාවගේ විශ්වාසය තවත් වැඩි වුණා, තවත් තහවුරු වුණා. ඒ අනුව තමයි ජනාධිපතිවරණයටත් වඩා වැඩි ජනමරමක් පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට ලබා දුන්නා. අපි දිගු කාලීන උපාය මාර්ගික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් අනුව තමයි රට පාලනය කරන්න බාරගත්තේ. අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීමේ බරින්ම ඉටු කරන්න අපි කවුරුත් බැඳිලා ඉන්නේ. ඒ වගේම අපි දන්නවා මේ දුගු කාලීන අපේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික රාමුව අපි සකස් කරගන්න ඕනේ. ඒ නෛතික රාමුව සකස් කරගන්න තමයි මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ යම් යම් කෙටි කාලීන ක්‍රියාමාර්ග දන්නේ. ඒකේ පළවෙනි පියවර තමයි ඊයේ දවස තුල ඉදිරිපත් කරපු මේ අතුරු සම්මත ගිණුම. මේ අතුරු සම්මත ගිණුමක අවශ්‍යතාවය පැනනගින්නේ අපි කවුරුත් දන්නවා වසරක් සඳහා වූ අයවැය යෝජනාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඒක සම්මත වෙලා නැහැ. ඒක සම්මත කරගන්න පුළුවන් කාල රාමුවක් නැහැ. ඒ නිසා තමයි කෙටි කාලයක් සඳහා දෛනික වියදම් පවත්වාගෙන යාම සඳහා වෙච්ච අතුරු සම්මත ගිණුම අපි ඉදිරිපත් කළා තියෙන්නේ. මේ අතුරු සම්මත ගිණුමේ අර දිගු කාලීන උපාය මාර්ගික ක්‍රියාමාර්ග නැහැ. ඒක ඇත්ත. එහෙම ඇතුළත් වෙන්නේ නැහැ. මීට කලින් අතුරු සම්මත ගිණුම් අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කිසිවක එහෙම තිබුණ නැහැ. එහෙම තියන්නත් බෑ. අපි ඉදිරිපත් කරන ඊළඟ අයවැයේදී අපේ දිගු කාලීන ආර්ථික උපාය මාර්ගයේ පළවෙනි වසර සඳහා වෙච්ච වැඩපිළිවෙල අපි අනිවාර්යෙන් ඉදිරිපත් කරමු. ඒ නිසා මේ රටේ ජනතාවට අපි එදා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම් වෙච්ච පළමු අයවැය ප්‍රකාශනය ලබන අවුරුද්දේ ආරම්භයේදී අපි ඉදිරිපත් කරලා මේ පාර්ලිමේන්තුවම සම්මත කරගෙන ඒ නෛතික රාමුව නිවැරදිව ඉටු කරගත්තට පස්සේ අපි ඉදිරියට යනවා. ඉතින් මේ දිගු කාලීන වැඩපිළිවෙලට අදාළව ගමන යද්දී කෙටි කාලීන ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ආපු ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒක එකක් තමයි IMF වැඩසටහන. අපි කැමති වුණත් අකමැති වුණත් IMF වැඩසටහන දැන් යම් තාක් තුරට ක්‍රියාත්මක වෙමින් පවතී. ඉතින් අපි බලය ගන්න අවස්ථාවේදීත් IMF වැඩසටහන යම් දුරකට ගිහිල්ලා තිබුණේ. ඒකේ ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලිය යම් දුරකට ගිහිල්ලා තිබුණා. විශේෂයෙන්ම අද උදේ මතුවෙච්ච මතු කරපු මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ණය ප්‍රතිවගත කරන්නේ පිළිබඳව එහි බොහෝ කටයුතු අවසන් වෙලා තිබුණේ. අපි බාර ගන්නකොට එහි අවසන් අදියරට ඇවිල්ලා තිබුණා. එනිසා එහි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඊට විකල්ප වෙච්ච වෙනත් යෝජනා තියෙන්න පුළුවන්. නමුත් ඊට විකල්ප වෙච්ච යෝජනා නැවත සාකච්ඡා කරලා ජාත්‍යන්තර ස්වයරී බැඳුම් කර ප්‍රතිවගත කරන සාකච්ඡාව තවත් දිග්ගස්සන්න අපිට හැකියාවක් නැහැ. එහෙම වුණොත් මේ ක්‍රියාවලිය තවත් පස්සට යනවා. සා IMF වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙන්නේ රටක් විදියට මුහුණ දීපු මේ ආර්ථික අර්බුදේ කළමනාකරණය කරගන්න. ඒ කළමනාකරණ ක්‍රියාවලිය තමයි මේකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ. දිගුකාලීන ආර්ථිකය ගොඩනගන්න නම් නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. අපි ඒ දැක්මේ ඉන්නවා. අපිට ඒක හොඳට තේරෙනවා. IMF වැඩසටහන තුල පුළුවන් වෙන්නේ මුහුණ දීලා තියෙන මේ ක්‍රයිසිස් එක මැනේජ් කරගන්න පමණයි. ඒ ක්‍රයිසිස් එක මැනේජ් කරගන්න අපි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. තෙතෙන්දී විපක්ෂයෙන් යෝජනා කරනවා 12 වෙනිදා මේ අසංකරණ ඒ අසංකිරීමට පෙර ආතුව නැවත මේක සංශෝධනය කරන්න. නැහැ, එහෙම දෙයක් කරන්න හැකියාවක් නැහැ. වගකීමෙන් කියනවා දැන් ඒකට කාලය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා එහෙම දෙයක් කරන්න ඉඩපස්සාවක් නැහැ. ඒ නිසා මේ ඇතිවෙච්ච එකඟතාවයන්ට අනුව ඒ ISP restructure program එක ඒ નિયમિત දිනවක වන්වලදී අවසන් කරන්න අපේ ඉලක්කය තියෙනවා. අපි ඒ කැබිනට් මණ්ඩලයේ සම්මත කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියට යනවා. මොකද ඒක තවත් දිග්ගස්සන්න බෑ. තවත් දිග්ගස්සන්න ගියොත් අපි ලබන වසරේ බලාපොරොත්තු වෙන අයවැය ඉදිරිපත් කරන්න. ඒ අයවැය යෝජනාත් එක්ක යම් යම් ඉලක්ක තියෙනවා. අපේ GDP එකේ අපි යන්න ඕන ඉලක්ක තියෙනවා. අපේ ආර්ථික වර්ධන වේගය අපි ලබා ගත යුතු ඉලක්ක තියෙනවා. ඉතින් ඒ ඉලක්ක ජයග්‍රහණය කරන්න නම් මේ කාල රාමුව තුළ මේක අවසන් කළ යුතුයි. ඒ නිසා නැවත මේක දිග්ගස්සන්න හැකියාවක් නැහැ කියන එක අපි අවධාරණය කරමු. ඒ වගේම ගරු මුලසරණ රුඩ මන්ත්‍රීතුමනි, අපේ ප්‍රතිපත්තියට වැඩපිළිවෙළට අනුව දීර්ඝකාලීන නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථික ක්‍රියාවට නැගෙනකොට යම් කාලයක් යනවා. අපිට අවශ්‍යයි මේ මොහොතේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වෙන් ඉක්මනින් ගොඩේම ශ්‍රේණික ක්‍රියාමාර්ග. අන්න ඒ සඳහා තමයි අපි ඉක්මනින් විදේශ විනිමය ලබා ගත හැකි ශ්‍රේෂ්ඨ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා තියෙන්නේ. අපිට ඉක්මනින් විදේශ විනිමය හොයාගන්න පුළුවන් ප්‍රධාන ශේෂ්ත්‍රයක් තමයි සංචාර කර්මාන්තය. අන්න ඒ සඳහා තමයි අපි ලබන වසරේ සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳ ඉලක්ක තියලා ඒ පැමිණෙන සංචාරකයන්ට ලබා දෙන පහසුකම් පිළිබඳව ගුණාත්මක පහසුකම් වැඩි කිරීමේ යටිතල පහසුකම් වැඩි කිරීමේ ඉලක්ක සහිතව අපි මේ ගමන ආරම්භ කළා තියෙනවා. නිෂ්පාදනය මත ආර්ථිකයේ ප්‍රතිලාභ ගන්න යම් කාලයක් යනවා. නමුත් අපිට ශනිකව විදේශ විනිමය හොයාගන්න පුළුවන් සංචාර කර්මාන්තයට අපි වැඩි බරක් තියලා තියෙනවා. ඒ වගේම තමයි දැනටමත් ක්‍රියාත්මක වෙන විදේශ රැකියාව සඳහා ලාංකිකයන් යාම. අපේ රටට වැඩිපුර ෆොරින් රිමිටන්සස් එන්නේ මේ විදේශ රැකියා කරන අයගේ. එතකොට ඒ ප්‍රේෂණ ලබා ගන්න විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා වෙච්ච ශනික මෙහෙයුමක් අපි ක්‍රියාත්මක කරනවා. එතෙන්දි මම කියන්න ඕනි මේ කාලයක් තිස්සේ තිබිච්ච වැරදි ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේද හරහා විවිධ අයගේ නම් පාවිච්චි කරලා මුදල් කරනෝ, ඒ වංචා කරනෝ, ඒවා තවත් නටබුන් විදිහට තැන් තැන්වල අපිට ආරංචි වෙනෝ. අපි රටේ ජනතාවෙන් ඉල්ලනෝ කිසි කෙනෙක්ගේ වංචාකාරී ක්‍රියාවලට අහු වෙන්න එපා. පහුගිය කාලේ එහෙම සිදුවීමක් වුණා. කවුරුත් දන්න E8 වීසා ලබා දීම පිළිබඳ සිද්ධිය. E8 වීසා කියලා කියන්නේ දකුණු කොරියාවට තාවකාලික පදනම් මත මාස 6ක වගේ කාලයක් සඳහා කුෂකාර්මික කටයුතු දීවර කටයුතු සඳහා අපේ ලාංකිකයන් යැවීම පිළිබඳ වෙච්ච ගිවිසුම. ඒ ගිවිසුම කිසිදු ආකාරයක නීත්‍යානුකූල ගිවිසුමක් නෙමෙයි. ලංකාව සහ දකුණු කොරියාව හෝ වෙනත් රටක් එක්ක විදේශ රැකියා පිළිබඳ ගිවිසුමක් අත්සන් කරනවා නම් රජයන් දෙක අතර ගිවිසුම අත්සන් කරන්න අපේ ලංකාවේ කැබිනට් මණ්ඩලය අපි පූර්ව අනුමැතියක් ලබා ගත යුතුයි. විදේශ අමාත්‍යංශයත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයත් ඒ අසංකරණ MOU එක පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දැනුවත් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තමයි ඒ කටයුත්ත වෙන්න ඕනේ. නමුත් කියන්න කනගාටුයි, හිටපු කම්කරු ඇමතිවරයා එයා පෞද්ගලිකව කොරියාවේ ප්‍රාන්තයක් එක්ක ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. හැබැයි ගිවිසුමේ කොපියක්වත් විදේශ නියුක්ත කාර්යාංශයේ නිල වශයෙන් නැහැ. එතකොට ඒක හැබැයි පෞද්ගලික ඒජන්සි කරුවන් අතරේ තියෙනවා. ඒක කිසිදු ආකාරයේ නීත්‍යානුකූල එකක් නෙමෙයි. වගකීතු ඇමතිවරයෙක් විදිහට ඇමතිවරයාට වගකීමක් තිබුණා. ඒ අසංකරණ MOU එක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා එතන අනුමැතිය ලබාගෙන විදේශ අමාත්‍යාංශය අනුමැතිය අරගෙන කොරියාව සහ ශ්‍රී ලංකාව අතර නිල වශයෙන් ඒ අවබෝධතා ගිවිසුම අසංකරණ. ඒ එහෙම එකක් නැහැ. ඒකේ අවසානයේ ගොදුරු බවට පත් වුණේ අහිංසක තරුණ තරුණියන් මේ කිසි දෙයක් දන්නේ නැතුව ඒ අය එක් එක් ඒජන්සි වල ලියාපදිංචි වෙලා කොරියාවට යන්න ඉල්ලුම් කරලා තිබුණා. කොරියානු තානාපතිකාරයන් වීසා ලබා දීලා තිබුණා. කොරියාවට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද කොරියාවේ නීති අනුව කොරියානු ප්‍රාන්තයකට පුළුවන් එහෙම ගිවිසුම් අස්සම් කරන්න. හැබැයි අපේ රටේ නීති අනුව එහෙම බෑ. පළාත් සභාවකට එහෙම වෙනම ගිවිසුම් අස්සම් කරන්න බෑ. මධ්‍ය මාණ්ඩුවට තමයි බලය තියෙන්නේ. ඒක මේ අනීතික ක්‍රියාවලිය නිසා තමයි මේ E8 වීසා වලින් විශාල ප්‍රමාණයක් පීඩාවට පත් වුණේ. ඒ නිසා අපි රටේ ජනතාවගේ ඉල්ලා සිටිනවා ඒ ක්‍රමවේදය නීත්‍යානුකූල කරන්න අපි මැදිහත් වෙනවා. ඒ නීත්‍යානුකූල කරාට පස්සේ ඔබට නීත්‍යානුකූලව විදේශ රැකියා සඳහා අවස්ථාව ලබා දෙනවා. ඒ මැදිහත් වීම අපි දැන් කරමින් තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ තියෙන මේ ප්‍රශ්නයත් එක්ක බොහෝ පිරිස් විදේශ රැකියා සඳහා ගිහිල්ලා විවිධ අක්‍රමිකතාවයන් වලට ගොදුරු වෙනවා. ඉන් තවත් එකක් තමයි මියන්මාරේ සයිබර් ඒ සයිබර් සේ අවකාශය තුල වැඩ කරන විවිධ රැකියා වලට සම්බන්ධ වීම. ඇත්තටම ගත්තොත් මීට පෙර හිටපු විදේශ ඇමතිවරුත් විපක්ෂයේ යම් මන්ත්‍රීවරුත් මැදිහත් වුණා. ඒ මැදිහත් වීම හරහා මියන්මාරේ ඒ අතරමං වෙලා හිටපු සහ ලංකාවට එන්න බැරුව හිටපු බොහෝ නිදහස් ප්‍රමාණයක් නිදහස් කරගත්තා. හැබැයි මේක නතර වෙලා නැහැ. දිගින් දිගටම තව තවත් මියන්මාරේට විවිධ ක්‍රම හරහා අපේ රටේ රැකියා නැති අය රැකියා ලබා ගන්න යනවා. ඒ මියන්මාරේ තුල මියන්මාර ආණ්ඩුව පාලනය කරන්නෙත් නැති, තායිලන්ත ආණ්ඩුව පාලනය කරන්නෙත් නැති යම් කලාපයන් තියෙනවා. ඒ කලාපයන් පාලනය කරන්නේ ඇත්තරම ගත්තොත් නිල හමුදා නෙමෙයි, නිල නොවන හමුදා විසින් පාලනය කරන ප්‍රදේශ. තායිලන්තයේ තායිලන්ත බෝඩරයත් මියන්මාර් බෝඩරයත් අතර තියෙන මේ කලාපය තුළ තමයි මේ රැකියා අවස්ථාව පවත්වාගෙන යන්නේ. ඉතින් මෑත කාලීනව විශේෂයෙන්ම මාලිගාවිල අසජි හාමුදුරුවන්ගේ මැදිහත් වීමත් විදේශ අමාත්‍යාංශයේ මැදිහත් වීමත් තරහා ඒ රැකියාවල නියුක්ත අයගෙන් 32 දෙනෙක් අපිට නැවත ලංකාවට ගෙනගන්න මැදිහත් වෙන්න පුළුවන්කම ලැබුණා. දැනට ඒ අය තායිලන්ත අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හරහා ලංකාවට ගෙන්වාගෙන මැදිහත් වෙනවා. 5 දෙනෙක් විතරක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ 5 දෙනා කැමැත්තෙන් එහෙට ගියා කියලා තමන්ගේ කට උත්තරවල දීලා තියෙනවා. එතකොට යම් යම් නීතිමය අවහිරතාවයන් නැති වෙලා තියෙනවා. තවත් 14 දෙනෙක් ඒ ස්ථානවල ඉන්න බවට තොරතුරු තියෙනවා. ඉන් 2 දෙනෙක් අද දවස තුලත් ලංකාවට ගෙන්න ගන්න මැදිහත් වෙලා තියෙනවා. තව 12 දෙනෙක් පිළිබඳව තොරතුරු තියෙනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මියන්මාරේ තුල වෙන්නත් පුළුවන්, හෙට දවසේ වෙනත් තැනක වෙන්නත් පුළුවන් මේ නීති විරෝධී ආකාරයට මෙවැනි ජාවරම් කරුවන්ට අහුවෙලා තමන්ගේ ජීවිතය අනතුරකට පත් කරගන්න එපා. එනිසා තමන් විදේශ රැකියාවකට යනවා නම් ඒ යන්නේ කොහෙද, කොහෙට තමන් අරන් යන්නේ කියන එක ප්‍රශ්න කරලා දැනගෙන යන්න. විශේෂයෙන්ම තායිලන්තයේ හරහා මේ මියන්මාර් දේශ සීමාවෙන් ඔබ්බේ තියෙන ප්‍රදේශවලට අරගෙන යන්න එකකින් වලකින්න තම තමන් මැදිහත් වෙන්න. මම 5 දෙනෙක් ගැන කිව්වා මෙතන ඉන්න 32 දෙනාගෙන් ඒ 5 දෙනා තායිලන්තේ කාලයක් තිස්සේ රැකියා කරලා තමන් දැනුවත්ව තමයි මියන්මාරයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ දැනුවත්ව තමයි මේ අනතුරට ලක් වෙන්නේ. ඒ නිසා මීට පෙර අවස්ථාවලදී හිටපු විදේශ ඇමතිවරු මේ පිළිබඳව මේ සභාවත් දැනුවත් කරා, නැවත අවධාරණය කරලා ඒක මතක් කරනවා.
එවැනි
දේවල්ට අහු වෙන්න එපා කියන එක.
විශ්වවිද්‍යාල ඇමතිතුමාගෙන් මම විශේෂයෙන් මතක් කරන්නේ රුසියාවේ ඔබතුමා දන්නවා මේක දිගින් දිගටම කතා කරා. විශාල පිරිසක් ගිහිල්ලා දැන් අර උතුරේ කට්ටියත් ගිහිල්ලා දකුණේ කට්ටියත් ගිහිල්ලා විශාල අර්බුදයක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමා ඒකට මැදිහත් වුණොත් හොඳයි කියලා මම ඉල්ලනවා. මොකද අපි මේක දිගටම පාර්ලිමේන්තුවේ මතු කරා. තාම මේ ප්‍රශ්නේ අවසන් වෙලා නැහැ. වන්දි ගෙවීම අවසන් වෙලාත් නැහැ. තුවාල වෙලා විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා ඉන්න මම හිතන්නේ ඔබතුමාම කියලා මැදිහත් වුණොත් හොඳයි කියලා මම ඉල්ලීමක් කරමු.
බොහොම ස්තුතියි. රුසියානු යුද්ධයට යුසියාවටත් යුක්‍රේනටත් අපේ ලාංකිකව විශේෂයෙන්ම හමුදා ත්‍රිවිධ හමුදාවල සේවය කරපු අය ගිහිල්ලා බැඳිලා ජීවිතානතුරට ලක් වෙලා තියෙනවා, තුවාල වෙලා තියෙනවා. සමහර අය දුරකථන වලින් රුසියාවේ රෝහල් වල ඉඳලා මටත් කතා කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඒ අය නිදහස් කර ගැනීමට මැදිහත් වීමේ උවමනාව තියෙනවා. අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති වෙලා තියෙනවා. යම් යම් දුෂ්කරතාවෙ මතු වෙලා තියෙනවා. කොහොම වුණත් මම සභාවට කියන්න කැමතියි ඒ අය නැවත ලංකාවට ගෙන්න ගන්න සහ ඒ විවිධ ආපදාවන්ට ලක් වෙච්ච අයට මැදිහත් වෙන්නත් අපි කටයුතු කරමු. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඉදිරියේදී කටයුතු කරන බවත් මේ සභාවට කියනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු මුලාසනාධිපති මන්ත්‍රීතුමනි, බොහෝ අය කියන්න හදනවා මේ රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල අපි ඉස්සරහට අනං යනවා කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියන එක අපි හොඳට දන්නවා ඔබතුමන්ලට වඩා. ඔබතුමන්ලා රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ජීවිතය දන්නවා ඇති. හැබැයි අපි එතුමාගේ ප්‍රතිපත්තිය හොඳට දන්නවා. ඒ නිසා තමයි 2002 රිගෙන ශ්‍රී ලංකා වැඩසටහන් එනකොට යලි පුබුදුම ශ්‍රී ලංකා ඒ වැඩසටහන් එන වෙලාවේ අපි ඉතා පැහැදිලිව එකට විරුද්ධව එදා කටයුතු කරා. එදා විතරක් නෙමෙයි එදා සිට අද දක්වාම ඒ ප්‍රතිපත්තියට එරෙහිව අපි කටයුතු කරා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනියන්න හදපු ඒ ප්‍රතිපත්තිය මේ රටේ ජනතාවට හතුරු ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය අපි නැහැ. එසා IMF වැඩසටහනට අපි සම්බන්ධ වෙනවා කියන්නේ මේ රනිල් වික්‍රමසිංහගේ වැඩසටහනක් නෙමෙයි. IMF වැඩසටහන ඇත්තටම පටන් ගත්තේ බැසිල් රාජපක්ෂ. ඔබට මතකයි බැසිල් රාජපක්ෂ එදා IMF එකට ඒකත් එක්ක ගිවිසුම් මස්සම් කරනවා කිව්වම රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ හිටියේ මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම සාකච්ඡාවක් ඇඳුම් වෙලාවේ ඒ අස්සම් කරපු මූලික ලියවිල්ල පෙන්වුවේ නැහැ කියලා ඒක දාන්නේ නැද්ද කියලා ඇහුවේ. කවුද ඇහුවේ? රනිල් වික්‍රමසිංහ. බැසිල් රාජපක්ෂ තමයි ඒක කරලා තිබුණේ. එසම මේ රනිල්ගේ වැඩසටහනක් නෙමෙයි. වරද්ද ගන්න එපා. රනිල්ද කවුද රටේ නායකය වෙලා ඉන්නේ කියන එක අදාළ නැහැ IMF එකට. IMF එක ලෝක රටවල් එක්ක මේ
සම්මාගේ කාලය අවසන්
මුල්‍යයතනක් විදිහට කටයුතු කරනවා. ඒ නිසා ඒ කටයුත්ත තමයි අපි කරගෙන යන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න අපි මැදිහත් වෙලා නැහැ. අපි කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ මුණ දීලා තියෙන ආර්ථික අර්බුදයට අර්බුදේ කළමනාකරණය කර ගැනීම සඳහා අපි ඕනම සංවිධානයක් එක්ක ගනුදෙනු කරනවා. රටට හිතකර විදිහට ජනතාවට හිතවාදී විදිහට අන්නේ ප්‍රතිපත්ති ඉඳලා තමයි අපි IMF ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ. දිගු කාලීන ආර්ථිකය ගොඩනගන්න අපේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල අනුව නිෂ්පාදනය මත පදනම් වෙච්ච වැඩපිළිවෙල ලබන අයවැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ අපි දිගු කාලීනව ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙනවා. ඒ ගැන අපේ මේ රටේ ජනතාවට සහතික වෙනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.